ගරු අනුරාධ සනායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20යි.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම වැදගත් අමාත්‍යංශ කීපයක් පිළිබඳව වැසිරිස සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මා පළමු කොටම කර්මාන්තා වෙළඳ කටයුතු අමාත්‍යංශ පිළිබඳ යම් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමැති. විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට පිරිසුදු ආහාර වේලක් ලබා දීමේදී ප්‍රධාන වගකීමක් වෙළඳ කටයුතු අමාත්‍යංශයට පැවරී තිබෙනවා. විශේෂයෙන් මේ සඳහා අවශ්‍ය වෙන පාරිභෝගික අධිකාරිය වෙළඳ කටයුතු අමාත්‍යංශය අරගෙන තමයි පවතින්නේ. වාණිජ කටයුතු නේද? වෙළඳ වාණිජ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. කෙසේ වුවත් මම පළමු කොටගෙන කැමති ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේදී ඉතාමත් ආන්දෝලනයට තුඩු දෙන සාකච්ඡාවක් රට තුළ මතු කරනු ලැබුවා. ඒ තමයි ආනයනික කිරිපිටි සමාගම් ඒ ගෙනේනු ලබන කිරිපිටිවලට විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය සාස් මේදය සත්ව තෙල් අඩංගු කොට තිබෙන බවත් ඒ කිසිසේත්ම මිනිස් ආහාරයට නුසුදුසු බවත් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ගරු සභාපතිතුමනි, ඒ ඉතාමත් වැදගත් වගේම බරපතල සාකච්ඡාවක්. අපි දන්නවා ලෝකයේ පුරාවටම බහුජාතික සමාගම් තමන්ගේ වෙළඳ ආධිපත්‍ය වෙනුවෙන් විවිධ උපාය උපක්‍රම සකස් කරමින් තිබෙනවා. ඒ වෙළඳ ආධිපත්‍ය වෙනුවෙන් ඒ රාජ්‍යයන්ගේ ආණ්ඩු මිලදී අරගෙන තිබෙනවා. ඒ ආයතනයන් මෙහෙවන අමාත්‍යරු මිලදී අරගෙන තිබෙනවා. එම වගකීතු අමාත්‍යංශ ඇතුළේ ඒ සඳහා වගකීතු නිලධාරීන් මිලදී අරගෙන තිබෙනවා. මේ ඕනෑවටත් වඩා වැඩියෙන් අපි ඉතිහාසයේ පුරා මේ බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවා. හැබැයි දැන් වාණිජ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා පළමු වතාවට ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ කිරිපිටිවල තිබෙන ගුණාත්මක භාවය පිළිබඳව එය මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද කියන පිළිබඳව සාකච්ඡාව මතු කරලා තිබෙනවා. දැන් ආණ්ඩුව කටයුතු මොකද්ද කළ යුතු වන්නේ? බහුජාතික සමාගම් විසින් ආනයන කොට අපේ ලදරුවන්ට, අපේ වැඩිහිටියන්ට, රෝගාතුර වී ඉන්න අයට මේ ලබා දෙන කිරිපිටිවල මිනිස් ආහාරයට සුදුසු නුසුදුසු ද්‍රව්‍ය අඩංගු වී තිබෙනවායයි කියලා නියෝජ්‍ය අමාත්‍යවරේ ප්‍රකාශයට පත් කරාට පසුව ආණ්ඩුවක් විසින් එය වේගවත්ව ඒ පිළිබඳ ස්ථාවරයක් රටට ඉදිරිපත් කළ යුතු තිබුණා. හැබැයි ඒ වෙනුවට සිදුවන්නේ කුමක්ද? සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට පරස්පර අදහස් පාර්ලිමේන්තුවෙත් පාර්ලිමේන්තුවෙන් පිටතත් මාධ්‍ය සාකච්ඡා හරහාත් සෞඛ්‍ය අමාත්‍යවරයා එම කිරිපිටිවල ගුණාත්මක භාවය පිළිබඳ සහතික ලබා දීමේ පුද්ගලයා බවට පත් වී තිබෙනවා. දැන් අපි පිළිගත යුත්තේ කවුද? එක් අමාත්‍යංශක වගකීතු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් යම් ප්‍රකාශයක් කරනවා, ඒ ආණ්ඩුවෙම තවත් අමාත්‍යවරයෙක් ඊට පරස්පර ප්‍රකාශයක් කරනවා. දැන් මේ රටේ ජනතාව භාරගත යුත්තේ කුමක්ද? නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මේ පාර්ලිමේන්තුවට කරන ප්‍රකාශයද? සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින් කර ලබන ප්‍රකාශද මේ පාර්ලිමේන්තුව විසින් මේ රට විසින් භාරගත යුතු වන්නේ? ආණ්ඩුවක් බැඳී තිබෙන්නේ කවරකටද? ආණ්ඩුවක ප්‍රධාන කටයුතු අතර රටේ පුරවැසියන්ට පිරිසිදු ආහාර වේල, ගුණාත්මක ආහාර වේලක සහතික ලබා දීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා. දැන් ඉතා පැහැදිලි ආණ්ඩුව පාර්ශ්වයේ වගකීම අත්හැරලා තිබෙනවා. එනිසා ගරු වාණිජ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔබ විසින් රට පැහැදිලි කරමක් කළ යුතුයි. ඔබගේ වගකීම, ඔබට පුල් මුඩේ වැලි විකුණන්න තියෙනවා, විල්පත්තුව කපන්න තියෙනවා කියන විදිහට, ඒ වගේම ඔබ තේරුම් ගත යුතුම ඔබට මහජනය කරේ තියෙන වගකීම තමයි මේ රටේ පුරවැසියන්ට පිරිසුදු ගුණාත්මක ආහාර වේලක් පිළිබඳව සහතිකේ ලබා දීම ඔබතුමාගේ වගකීම. දැන් ජනතාව මොකද කළ යුතුවන්නේ? මේ කිරිපිටි පාන අත්තරේ යුතුද? පාරිභෝගික කටයුතු අමාත්‍යංශ ප්‍රකාශ කරන පරිදි, සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි මේ කිරිපිටි පරිභෝජන කළ යුතුද? ආණ්ඩුවක් හැටියට මේ පිළිබඳ වහම රට ස්ථාවරයක් පැහැදිලි කර යුතු තිබෙනවා. ඒ වගේම අපට මේ කිරිපිටි ආනයනයේදී සහ පරීක්ෂාවේදී සිදුවෙන ක්‍රියාමාර්ග දෙස බලපුවහම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කරුණු පිළිබඳව සාධාරණ තහවුරුවක් අපට තිබෙනවා.
මා දැනගන්න කැමති මේ කිරිපිටි ආනයනයේදී. ඔබතුමා දැනගන්න ඕන වාර්ෂික කිරිපිටි කොච්චර ප්‍රමාණයක් මේ ලංකාවට ආනයනය කරනු ලබනවාද? ඒ ආනයනය කරන කිරිපිටි තොග ගොඩබෑමට ප්‍රථම සාම්පල ගැන පරීක්ෂාවට භාජනය කරනු ලබනවාද? ආනයනය කරලා බාන්න පෙර යම් පරීක්ෂාවට භාජනය කරනු ලබනවාද? ශ්‍රී ලංකාවට එසේ නැවුමගින් ගෙනෙන සෑම නැවු තොගයක්ම සහ සෑම කිරිපිටි තොගයක්ම සාම්පල ගැන පරීක්ෂා කිරීමෙන් සිදු කරන්නේ යන්න ඔබතුමා මේ සභාවට ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැත්නම් ඔබතුමා වාණිජ කටයුතු අමාත්‍යවරය හැටියට, වෙළඳාම් පිළිබඳ භාර අමාත්‍යවරය හැටියට, බහුජාතික සමාගමට සිතුසේ මේ රටේ පුරවැසියන්ට වස විස කැවීම සඳහා කිසිදු යුක්ති සහගත අයිතියක් නැහැ. එහෙනම් මේ රටේ ජනතාව මුදවා ගැනීම, මේ රටේ ජනතාවට ඒ පිළිබඳ වගකීමේ සහතික ලබා දීමේ අමාත්‍යවරය ඔබතුමා, ඔබතුමාට පැවරී තිබෙන කාර්යභාරය ඒක. ඒ නිසා ඉතා ඉක්මනින් මේ පාර්ලිමේන්තුවට ආණ්ඩුවක් හැටියට මේ කිරිපිටි පිළිබඳ ස්ථාවර ප්‍රකාශයට පත් කළ යුතු තිබෙනවා. අද අපේ රටේ සමහර පුරවැසියන් කිරිපිටි පානය අත්හැරලා තිබෙනවා. සමහර අය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ මත කිරිපිටි පරිභෝජන කරන්න පටන් ගන්න තිබෙනවා. අපි දන්නවා ගරු සභාපතිතුමනි, මේ සමාගම් මාෆියාවට සමහර අමාත්‍යවරු මේ සමාගම් මාෆියාවට අසු වී තිබෙන ඉතිහාස හොනතර සාධක තිබෙනවා. මේ ගොඩක් ආයතනවල නිලධාරීන්, මේ නිලධාරීන්ගේ දරුවෝ මේ සමාගම් විසින් සම සිස්සත් ලබා දී අධ්‍යාපනය සඳහා යවන්නේ. මේ සමාගම්වල අදාළ ආයතන වැඩ කරාට පසු විශ්‍රාම ගියාට පසු මේ සමාගම්වල තමයි උපදේශකරු හැටියට වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ අවස්ථාවල අපි දැකලා තිබෙනවා. ඔවුන් අමාත්‍යාංශයේ නිලධාරීන් හැටියට කටයුතු කරනවා වගේම සමහර අය විශ්‍රාම ගියාට පස්සේ මේ සමාගම්වල උපදේශකරු හැටියට කටයුතු කරනවා. ඒක ඕනතරම් උදාහරණයක්. ඔබ එහෙම නැහැ කියනවා නම් ගම්සයිත මේ පාර්ලිමේන්තුව අපි කියලා ලෑස්ති. එනිසා මේ සමාගම්වල මාෆියාවට ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කිරිපිටි පිළිබඳ නිශ්චිත උත්තරයක් මේ පාර්ලිමේන්තුව දෙන්න අසමත් වන්නේ නම් අපිට සාධාරණ සැකයක් තිබෙනවා. ඔබත් සමාගම් මාෆියාවේ ගුදුර බවට පත් වී තිබෙනවාද කියන සාධාරණ සැකේ මතුවෙනවා. එනිසා කැබිනට් මණ්ඩලයේදී වෙළඳ කටයුතු අමාත්‍යවරයා, සෞඛ්‍ය කටයුතු අමාත්‍යවරයා යම් නිගමනයක් මේ රටේ ජනතාවට ප්‍රකාශන පත් කළ යුතු තිබෙනවා. හැබැයි ඉතාමත් පැහැදිලි මෙම ආනයන කිරිපිටි පරීක්ෂාවේදී ඒ වෙළඳපොළට නිකුත් කිරීමේදී ඒ පිළිබඳව තබා ගත යුතු තත්ත්ව පරීක්ෂාවන් නිසි පරිදි තමුන්වහන්සේ අමාත්‍යාංශයෙන් සිදු නොකරන බව නම් පැහැදිලි. ඒ නිසා මේ නියෝජ්‍ය අමාත්‍යවරයා, තමුන්වහන්සේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට රටට ආනයන කිරිපිටිවල විශාල වස විස ද්‍රව්‍ය අඩංගු වී තිබෙනව ප්‍රකාශපත් කර තිබියදී ආණ්ඩුවක් හැටියට කිසිසේත්ම මේ පිළිබඳ නිහඬව සිටිය යුතු නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවට ඉතා ඉක්මනින්ම මා බලාපොරොත්තු වන අද ඔබතුමාට අද කියන්න අමාරු නම් ඉතා ඉක්මනින්ම තමුන්වහන්සේලා මේ පිළිබඳ ස්ථාවරයක් රට ප්‍රකාශ කරපත් කළ යුතු තිබෙනවා ආණ්ඩු වශයෙන්. එහිදී අපටත් තිබෙන තොරතුරු මේ සමාගම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව, මේ සමාගම්වල කිරිපිටිවල තිබෙන රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් වසවිස මිශ්‍ර කිරීම පිළිබඳව අපටත් තිබෙන සාධක ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපේ රටේ පුරවැසියන්ට පිරිසුදු සහ ගුණාත්මක ආහාර වේලක් ලබා දීම පිළිබඳව වගකීම තිබෙන තමුන්නාසික අමාත්‍යාංශයට ඒ වගකීම නිසි පරිදි ඉටු කරනවා ඇතයි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඊළඟ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මා ඊයේ ප්‍රශ්නක පුල්මුඩේ කණිජවල නිධිය පිළිබඳව. විශේෂයෙන් අපි දන්නවා පුල්මුඩේ කණිජවල නිධිය කියලා කියන්නේ අපේ රටේ තිබෙන ඉතාමත් වැටිනාම කණිජ සම්පත. හැබැයි දීර්ඝ කාලයක් අපේ පාලකයෝ සැලසුම් සකස් කරමින් තිබුණේ මේ කණිජවල සම්පත් ඉතා හොඳින් නිස්සාරණය කරලා අවශ්‍ය ප්‍රතිඵල සහ ඒ සම්පත අපේ රටේ වර්ධනයට දායකත්වය කරගන්නවා වෙනුවට කැසකවමින් මෙ හිටියේ එක්කෝ සමාගම හැටියට විකුණන එක, එක්කෝ සමාගමේ වැලි තොගේ විකුණනකොට ටෙන්ඩර් රඩා මගට කිරීම. විශේෂයෙන්ම හිටපු සභාපතිවරයා ඔබට මතක ඇති සාගල් රත්නායක පොලිස් අමාත්‍යවරයා හැටියට කටයුතු කරනකොට පොලිස්පතිවරයා ඔහුට දුරකථන ඇමතුමක් දෙනවා. ඒ දුරකථන ඇමතුමේදී ඉතා පැහැදිලි රටේ ජනතාවට එළිදරව් වෙනවා නිලම කෙනෙක් ගැන. කවුද ඒ නිලමේ? ඒ නිලමේ තමයි පුල්මුඩේ කණිජ වැලි සංස්ථාවේ හිටපු නිසි බලධාරියා සභාපතිවරයා. ඔහු කතරගම දේවාලයේ බස්නායක නිලමේ. මේ සමාවෙන්න. දෙවුන්දර දේලාවේ බස්නායක නිලමේට කටයුතු කරා. එතකොට මේ නිලමෙලා බේරාගත්තේ. ඒ කියන්නේ මේ කණිජ වැලි නිධියේ ඇතිවුණු වංචා දූෂණ පිළිබඳව FCID එකට පරීක්ෂණ කිරීම සඳහා පැමිණිලි ඉදිරිපත් කළා තිබුණාට පසුව ඒ පැමිණිලි වල චූදිතයන් බේරගන්න තමයි තමුන්වහන්සේලාගේ අමාත්‍යංශේ තමුන්වහන්සේලාගේ ආණ්ඩුවේ අමතිවරු මැදිහත් වුණේ. ඒ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණා ඒ නිලමේගේ ෆයිල් එක පොලිස්පතිවරයා විසින් ගෙන්වා ගන්න බවත්, ඔහුට අප ලබා දීමට පොලිස්පතිවරයා මැදිහත් වෙන බවත් ප්‍රකාශන පත් කරා. ඉතා හොඳින් මාධ්‍ය හරහා ප්‍රකාශන පත් වුණා. ඒ නිසා මේ කණිජවල නිධියේ සම්පත හැමදාමත් බලයට පත්වච පාලකයන් උපයෝග කරගත්තේ ඒ ඒ මොහොතේ එක්ක වැලි නිදිය මගේ මුළු වැලි නිදියම නෙවෙයි එක් රැස් කරගන්නා වැලි තොගය විකිණීම හරහා විශාල වංචා දූෂණ සිදු වී තිබෙනවා. ඒ වගේම ඊළඟ සැරසුම් බවට පත් වී තිබුණේ මෙම වැලි නිදිය මුළුමනින්ම පෞද්ගලික සමාගම වෙත පවරන්න. ඒ නිසා තමයි 1992 දී මේ කණිජ වැලි සංයුක්ත මණ්ඩලය මේක සීමා සහිත සමාගමක් බවට පත් කර 1992 දී. ඒ 92 ඉඳන් බලයට පත් වෙච්ච හැම ආණ්ඩුවක්ම උත්සාහ කරේ මේ කණිජ වැලි නිදිය විකිණීම සඳහා සැලසුම් සකස් කරමින් තිබුණා. හැබැයි ඒ වෙනුවට සැබෑ ආණ්ඩුවක් නම් කළ යුතු තිබුණේ කුමක්ද? මේක ඉතාමත් වටිනා කණිජ සංඝටක වලින් සමන්විත වැලි නිදියක්. ඒක ස්වභාවික වැලි නිදියක්. වාර්ෂිකව ගොඩ ගන්නවා ටොන් ගණන්. ඒ ස්වභාවිකව අපිට ලබා දී තියෙන සම්පතක් නිසි පරිදි කළමනාකරණය කරලා මෙහෙවඬ අසමත් වී තිබෙනවා මේ ආණ්ඩුව අවුරුදු 70කට පාලනය කරන. අඩුම තරමේ මූලික ප්‍රභේද පහට විතරයි අපි නිස්සාරණය කරන්නේ. ඊට ඉතාමත් ප්‍රාථමික නිස්සාරණ ක්‍රමවේදයක් තමයි අපිට පුල්මුඩේ කණිජ වැලි නිදී තියෙන්නේ අදත්. අදත් ගිල බැලුව සේදීම සහ ඉතා කුඩා ප්‍රාථමික තාක්ෂණයක් කරා කරන ලද මූලික ප්‍රභේද වලට තමයි වෙන් කිරීම සිදු කරන්නේ. හැබැයි එතනින් එහා ඉතාමත් වටිනා සර්කොන් වැනි ටයිටේනියම් වැනි ඉතාමත් වටිනා ඛනිජ සම්පත් නිස්සාරණය කරලා වෙන් කරගත හැකිව තිබුණා. හැබැයි අවුරුදු 70ක් ගිලක් මේ පාලකේ ඒ පිළිබඳ තාක්ෂණය ඒ පිළිබඳ ප්‍රාග්ධනයක් කැඳවලා ඒ සඳහා කර්මාන්සාලාවක් ආරම්භ කිරීමට උත්සුක කරන වෙනුවට මේ හැම පාලකම උත්සාහ කරේ එක්ක වැලි විකුණනකට කොමිස් ගන්න එක්ක වැලි නිදි විකුණන්න. ඒ නිසා අදත් සිදු වී තිබෙන්නේ කුමක්ද? අදත් නැවත සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා මෙම අගනාම සම්පත වන කණිජ වැලි නිදිය විකිණීම සඳහා පිඹුරුපත් සකස් කරන බව තොරතුරු වාර්තා වී තිබෙනවා. මා දන්නවා අමාත්‍යවරයාට මේ පිළිබඳ සමහර කරුණු ඉදිරිපත් කරන්න බාධා තිබෙන බව මම දන්නවා. ඔබතුමා ඊයේ දබා දෙන ලද පිළිතුරු සමඟම 100ක් එකඟ වෙන්නේ නැහැ. මෛත්‍රාවක කීමෙන් කියනවා. මෙම කණිජ වැලි නිදිය ලබා ගැනීම සඳහා ජපන් සමාගමක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ ජපන් සමාගම පිටපස්සේ ඉන්න කවුද කියනත් මම දන්නවා. ඔබතුමා දන්නවා. ඔබතුමාට ඒක මේ පාර්ලිමේන්තුව කියන්න බෑ. එහෙමනේ. ඒ නිසා විශේෂයෙන්ම මෙම කණිජ වැලි නිදිය නැවත විකිණීම සඳහා දරන මේ ප්‍රයත්න වලක්වි යුතු තිබෙනවා. එනිසා ආණ්ඩුව කටයුතු කළ යුතු වන්නේ කුමක්ද? මෙම ප්‍රාථමික තාක්ෂණයක් යොදවා කරන නිස්සාරණ ක්‍රියාවලිය වෙනුවට දියුණු තාක්ෂණයක් හා ප්‍රාග්ධනයක් යොදවා මේ යළි ඉතාමත් වටිනා මූලද්‍රව්‍ය වලට වෙන් කිරීම සඳහා අවශ්‍ය නිස්සාරණ ක්‍රියාවලියට අවශ්‍ය කර්මාශාලාවක් ආරම්භ කළ යුතුයි. ඒ සඳහා තමයි අපි ආණ්ඩුව හදන්නේ. ආණ්ඩුව හදන්නේ කරු සභාපතිතුමන් විසින් සම්පත් ඉඩම් ටික දැක්වම විකුණන්න හරි කණිජ වැලි ටික දැක්වම විකුණන්න හරි ඇපටයිට් නිදිය දැක්වම විකුණන්න හරි අපි පත් කරලා තිබෙන බෝකරවරු නෙවෙයි තමුනාසල්ගේ ආණ්ඩුව බෝකරවරුන්ගේ වෙනස් වෙන්නේ නම් එම සම්පත් නිසි පරිදි කළමනාකරණය කළ රටේ අනාගත පරපුරට ආරක්ෂා වෙන පරිදි නිසි පරිදි රටේ ආයෝජනය ගෙන්වා ඒ සඳහා සලස්ම සකස් කරන්න පුළුවන් විතරයි තමුනාසල ආණ්ඩු වෙන්නේ. හැබැයි තමුනාසල ආණ්ඩු වෙනුවට ඉතා පැහැදිලි තමුනාසල බෝකරකරුවන්ගේ සමාගම. ඒ නිසා ඉඩම් ටික විකුණන්න බෝකර කෙනෙක් වෙනවා. කණිජ වැලි නිදි විකුණන්න බෝකර කෙනෙක් වෙනවා. ඇපටයිට් නිදි විකුණන්න බෝකර කෙනෙක් වෙනවා. කල්පිත දූපත් ටික විකුණන්න බෝකර කෙනෙක් වෙනවා. ඒ නිසා තමුනාසල බෝකරකරුවන්ගේ සමාගම. තමුනාසල ආණ්ඩු නෙවෙයි. ආණ්ඩු නම් කළ යුතු වන්නේ තිබෙන සම්පත් ටික නිසි පරිදි කළමනාකරණය කරලා රටට සහ අනාගතයට හිතකරවන පරිදි කළමනාකරණය කොට සම්පත් උපයෝග කර ගැනීම. ඒකයි ආණ්ඩුවේ කාර්යභාරය. හැබැයි දැන් ඉතා පැහැදිලි මෙම පුල්මුඩේ කණිජ වැලි නිදිය කරේ තමුන්නාංශගේ ඇල්ම බැල්ම තිබෙන්නේ ඒ දිශාවට නෙවෙයි. එය අපේ රට අහිමි කිරීමේ දිශාවට තමයි තමුන්නාංශගේ ඇල්ම බැල්ම යොදලා තිබෙන්නේ. ඒ පිළිබඳ තමුන්නාංශගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති ජනමාධ්‍ය අමාත්‍යාංශ පිළිබඳ. එකක් දන්නවා අපි අපේ රටේ අද ජනමාධ්‍යයේ තියෙන විශාල ප්‍රබලතාවයක් තිබෙනවා. අපේ සමාජගත කරන්න ඕන ප්‍රශ්නේ මොකද්ද? යට කරන්න ඕන ප්‍රශ්නේ මොකද්ද? සමාජ අවධානය යොමු කරන්න ඕන ප්‍රශ්නේ මොකද්ද කියලා තීරක බලයක් අද මාධ්‍ය සතුව තිබෙනවා. ඒ නිසා මාධ්‍ය වලට හැකියාවක් තිබෙනවා අන් කවරදාටවත් වඩා වැඩියෙන් සමාජයේ ඔසවා තබන්න, සමාජයේ කලබගැනීම බවට පත් කරන්න, කලබලයක් බවට පත් කරන්න, අවධානයක් බවට පත් කළ හැකි මාතෘකාවාද මාධ්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම සමාජ අවධානය යොමු කළ යුතු සමාජයේ පිළිබඳව සැලකිල්ල ලක්ක යුතු ප්‍රශ්න ඒ විදිහටම යටපත් කිරීමේ හැකියාවක් මාධ්‍යර තිබෙනවා. ඒ නිසා අද අපේ සමාජ මතයන් සහ සමාජ හැඩගැස්වීමේදී මාධ්‍යවල තිබෙන ප්‍රබලතාවය අතිමහත්. හැබැයි මේ මාධ්‍යවල තියෙන ප්‍රබලතාවය අද උපයෝග කරගෙන තිබෙන සමාජයක් හැටියට අපි ඉදිරියට යන්නද සමාජයක් හැටියට පසුපසට ඇදලා දාන්නද? විශේෂයෙන්ම අපි දන්නෝ මේ බොහෝ මාධ්‍ය ආයතනවලට යම් දේශපාලන න්‍යායපත්‍රයක් තිබෙනවා. ආණ්ඩු මාධ්‍ය දිතා පැහැදිලි ආණ්ඩු දේශපාලන න්‍යායපත්‍රයක් තිබෙනවා. ඒ වගේම පෞද්ගලික ආයතන වලටත් තමන්ගේම ඌ දේශපාලන න්‍යායපත්‍රයක් තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂ වලින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන දේශපාලකයන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ දෙපැත්තම සිදු වී තිබෙනවා. ඒ නිසාද මේ මාධ්‍ය සැලකිය යුතු දේශපාලන හැඩරුවක් සහිතව මෙහෙවීමක් බවට පත් වී තිබෙනවා. මම හිතන්නේ ඒක වරදක් නෑ. ඒක වරදක් නෑ. ඒ මාධ්‍යට තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර තිබෙනවා. ඒ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍යකට අපි ඒක පිළිබඳ ලොකු හැප්පීමක් යන්නේ නෑ. හැබැයි අවම වශයෙන් මා හිතනවා තමන් සහය දක්වන්නේ කවර දේශපාලන ව්‍යාපාරයකටද කියලාවත් ප්‍රකාශයට පත්කොට මාධ්‍ය හැසිරීමකට යනවා අපි එකඟයි. මොකද උන්ට ඔවුන්ගේ අයිතිය, ඔවුන්ගේ අයිතිය සද භාවිත කරන්නේ. හැබැයි රට යමක් කියන්නේ. එසේ නැතුව ස්වාධීන උඩින් සිට ලෝකයේ දෙස බලන සියල්ල ආවරණය කරන ග්ලේබල් වලට මුවාවි තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ජනතාවගේ ඔලු කුවර වලට රිංගීම සඳහා මේ මාධ්‍යවල තියෙන ප්‍රබලතාවයට අපි එකඟ නැහැ. ඒ නිසා මේ පිළිබඳව මම හිතන්නේ වැදගත් සංවාදයක් අද අපේ රට අවශ්‍ය වෙයි තිබෙන. ඊළඟ ගත්තොත් විශේෂයෙන්ම අද මාධ්‍ය ගත්තොත් මේ යුගයේ මේ හතරවන කාර්මික විප්ලව යුගයේ තාක්ෂණ විප්ලව යුගයේ තාමත් වැදගත් අධිකරණ මාධ්‍ය ඇවිල්ලා තිබෙනවා. එනිසා කවරදාටත් වඩා මාධ්‍යවල ප්‍රබලතාව වගේම මාධ්‍ය ගුණාත්මක භාවය, මම කියන්නේ රේඩියෝ නාලිකාවක ගුණාත්මක භාවය, රූපවාහිනී නාලිකාවක ගුණාත්මක භාවය, ඒ සඳහා තාක්ෂණ විශාල වෙනස්කම් ඇති වී තිබෙනවා. එනිසාද මේ මාධ්‍ය තාක්ෂණයේ මහා ඉදිරිපින්මක ප්‍රතිඵල. හැබැයි විද්‍යාවේ තාක්ෂණයේ ඉදිරිපින්මක ප්‍රතිඵල ජනතාව වෙත ගෙන යන්නේ කුමක්ද? ඒකයි වැදගත් වෙන්නේ. මිනිස් ශිෂ්ටාචාරයේ විසින් විවිධ අධ්‍යක්ෂින් පර්යේෂණ සමීක්ෂණ හැලහැප්පී මරා මිනිස්සු අවුරුදු දසදහස් ගණන් තිස්සේ කරන පර්යේෂණ සහ ප්‍රතිඵල හැටියට තමයි අද මෙවැනි මාධ්‍යයක් නිර්මාණය වී තිබෙන්නේ. මෙය තනි පුද්ගලයෙකුගේ ප්‍රාග්ධන හිමිකාරීත්වයේ බලයෙන් නෙවෙයි, මේ මුළු මිනිස් ශිෂ්ටාචාරයේ කරලද මහා අරගල සහ මැදිහත් වීම වල ප්‍රතිඵල තමයි අද මෙවැනි තාක්ෂණික යුගයක් මාධ්‍ය වලට ඇතුළත් වී තිබෙන්නේ. එනයි මිනිස් ශිෂ්ටාචාරයට මෙහි ගෞරවය සහ අයිති හිමි වී තිබෙනවා. එනිසා අද මාධ්‍ය භාවිතාව සිදු වී තිබෙන්නේ කොහටද? මාධ්‍ය භාවිතාව සිදු වී තිබෙන්නේ මේ සමාජය මෙතනින් ඉදිරියට ගෙන යාමට මිසක් මේ සමාජය මෙතනින් පසුපසට ගෙන යන්න නෙවෙයි. හැබැයි අද මාධ්‍ය ආයතන සියල්ලම අද ඇති වී තිබෙන තත්ත්වය මොකද්ද? රාජ්‍ය මාධ්‍ය ආයතන. මම දැනගන්න කැමති ජාතික රූපවාහිනී. එහෙට විකල්ප වැඩසටහනක් දියත් වුණා. මේ මිත්‍යාවන් පිළිබඳ ඉතාමත් විද්‍යාත්මක ගැඹුරස සහිත සාකච්ඡාවක් දියත් වුණා. ඒ සාකච්ඡාව හිටියටිය නතර කරේ ජාතික රූපවාහිනී. මම දැනගන්න කැමතියි. ඒ වෙලාවේ රටේ සමාජ ප්‍රගමනය ගැන කල්පනා කරන යම් සමාජ විද්‍යාත්මක සාකච්ඡාවකට අවශ්‍ය කියලා අපේක්ෂා කරන සියලු ප්‍රවේශයන් එම වැඩසටහන් පිළිබඳව යම් ඇගයීමකට භාජනය කරමින් තිබුණා. හැබැයි ඇගයීමකට භාජනය කරමින් තිබුණු වැඩසටහන ජාතික රූපවාහිනී එක රැයෙන් එක විගස නතර කර දමනවා. ඒ වෙනුවට නැවත ජාතික රූපවාහිනිය පරණ මිත්‍යාවේ ගුලට ඇදගෙන යනවා. අද මොකද සිදු වී තිබෙන්නේ? අද අපේ රටේ ප්‍රවේශයන් පව් මම කියන්නේ. මේ මාධ්‍ය අතර මොකද සිදු වී තිබෙන්නේ? සාමාන්‍ය ස්වාමියා වැඩට ගියාට පස්සේ ගෘහණිය ගෙදර නතර වෙනවා. වැඩිපුර ගත්තොත් අපේ සමාජෙ. ඒ ගෘහණියට පොවන මිත්‍යාව ඔබ වැළලුවා. එක වෙලාවක නේ කහ දෙක ඇටමාලයක් බෙල්ලේ දාගෙන ලොකු ඇටමාලයක් දාගෙන. මොකද ලෝගුවක් අරේ දාගෙන. ඇවිල්ලා ඉපදුණු තැනයි ඉපදෙන විදියයි මැරෙන විදියයි ලෙඩ රෝගයි ඔක්කොම බෙහෙත් කියනවා. මොන බොරුවක්ද මේක? ඊට පස්සේ පහුගිය කාලේ අපිට මත හග්ගෙඩියක් අරගෙන ආව කෙනෙක්.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
අපේ විජිත මන්ත්‍රීතුමාගේ කාලෙම මම
විනාඩි කීයක් ගන්නවද ඔබතුමා?
මම මේ අවසන් වෙනකම් ගන්න.
හොරයි හරි.
ඊළඟ ගත්තොත් ඔබට මතකයි හග්ගෙඩිය කරගෙන ආව මිනිස්සු. තමේ හග්ගෙඩිය අරගෙන මොකද්ද මේ රටේ අඩුමතරම විද්‍යා තාක්ෂණ අමාත්‍යංශ තිබෙනවා. මේ අමාත්‍යංශ විසින්වත් අඩුමතරම විද්‍යාත්මක විද්‍යාත්මක යම් මතයක් මේ පිළිබඳව ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒක කිසිවක් නෑ. හග්ගෙඩිය අරගෙන ඇවිල්ලා කියනවා ඒ හග්ගෙඩිය දකුණට කරලා කරනවා මේක කරන්න පුළුවන්, වමට කරලා නම් මේක කරන්න පුළුවන්. මම මිත්‍යාවේ ගිල්ලන මේ රටේ පුරවැසියන්. තව හා කාලයකට එක හදෙක් අරගෙන එනවා මොකද්ද? පැලයක් අරගෙන එනවා. ලකි ප්ලාන්ට්. ඒ පැලේ දොරමිල්ල හිටපුවම ගෙදරට හරියනවා. මම මොන විකාරයක්ද කරලා තිබෙන්නේ? ඒක ඒ වගේම මතක ඔබතුමාට මතකයි සමහර රූපවාහිනාලිකාවක් ගියා කතරගම දෙවියෝ අහවල් වෙලාවට කතරගමට වඩිනවා කියනවා. ඉතින් මිනිස්සු යනවා කතරගම දෙවියෝ වලන්න. හැබැයි දෙවියෝ ආවද නැද්ද කියලා කිසිවක් නැවත වාර්තා කරන්න වාජනේ වෙන්නේ නැහැ. මිනිස්සු පොර කකා. ඒ නිසා මේ මාධ්‍ය ආයතන තුන ප්‍රබලතාවයි අද ಉಪಯೋಗ කරගෙන තිබෙන අන්කවරදටත් වෙයි ජනතාව විසින් මිත්‍යා අසත්‍ය වැරදි පරණ සමාජයකට අපේ සමාජය ඇදගෙන යන්නේ. මේක ඇදගෙන යන්න ඕන ඉදිරියට සංවාද වෙන ඕන විද්‍යාව සමග. මා විශාල සංවාදයක් අපේ රට අවශ්‍යයි. හැබැයි එවැනි සංවාද ගිලි ගරන්න ඕන සමාජයක්. එයි මාධ්‍ය කාර්යභාරය වෙනුවට අද මිත්‍යාව පිටපස්සේ ඇදගෙන යන සමාජයක් නිර්මාණය වී තිබෙනවා. මම කියන අඩුමතරම ජාතික රූපවාහිනියත් මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. මේ ඇටමාල ගෙනල්ලා මම දන්න එක නාලිකාවක් පේනවා ලියුම් ගොඩ ගහලා කන්ටේනරයක් වගේ ලියුම් බොරු මේ. ඇතුලේ තියෙන සමහර විට පොල් කොම්බ බොරුවට ලියුම් පෙන්නවා. ජනතාවගේ ප්‍රතිචාර. ඊට පස්සේ මොකද වෙලා තිබෙන්නේ? මේවා පිටුපස යන ජනතාව අන්තසරණ බවට පත් වී තිබෙනවා. මේවා පිටුපස යන ජනතාව අන්තසරණ බවට පත් වී තිබෙනවා. හැබැයි මේවා අලෙවි කරන මුදලාලිලා මේ 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 මිත්‍යා මත වපුරන මුදලාලිලා තමුනාසේ ගිහිල්ලා බැලුවොත් හග්ගෙඩි අයිතිකාරයාගේ නිවස සහෝගේ ජීවිතය තමුනාසල ගිහිල්ලා බැලුවොත් කතරගමට දෙවියෝ වඩිනවායයි කියලා කෙනාගේ ජීවිතය සහ ගෙදර සහ ඔහුගේ දරුවන්ගේ සැපවත් කාර්යය මේ මුදලාලි තාම සැපවත් ජීවිතයක් ගත කරනවා. මේව පිටුපස යන ජනතාව අන්තසරණ බවට පත් කර තිබෙනවා. ඒ නිසා මේ ඔක්කොම මම දන්නවා. මේ වැවිලා වෙනද දැන්නේ මේ සාත්‍ර කියන රූපයින්ට ගානක් දීලා පැයභාග වෙන් කරගෙන තියෙන සල්ලි දීලා එහෙනම් අඩුම තරමේ මාධ්‍ය අතර සදාචාරයක් තිබෙනවා නම් ඒ ලෝගු ඇඳගෙන ඇටමාල දාගෙන එක්කෝ හග්ගෙඩි අරගෙන එක්කෝ ලකී ප්ලාන්ට් අරගෙන එන කෙනාගේ අඩුම තරමේ යන්න ඕන මේ මුදල් ගෙවා ප්‍රචාර කරලාද දැන්වීමක කියලාවත් එහෙමවත් යන්නේ නේ. රූපවාහිනී නාලිකාවක යමක් වාර්තා කරන එකට කිව්වොත් මිනිස්සු පිළිගන්න එක සත්‍යයි කියලා. ඒ නිසා තමයි වෙළඳ දැන්වීම වෙනම පෙන්විය යුතු තිබෙනවා. මේ ගොඩක් අය මම දන්නවා ඒ රූපවාහිනී නාලිකාවලට සල්ලි දීලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා මේ වෙළඳ දැන්වීම. දැන් වෙළඳ දැන්වීම නම් අඩුම තරමේ වෙළඳ දැන්වීමක් කියන එකවත් ප්‍රචාරයට ලක් කළ යුතු තිබෙනවා. අඩුම තරමේ. මේක නතර කරන්න බැරි නම් මේ සාත්‍රයේ කිව්වට එයා අපිට ගානක් දීලා තියෙන මේ වෙළඳ දැන්වීම. ඒතර ජනතාව දන්නවා වෙළඳ දැන්වීමයි වැඩසටහනක තේරුම් ගන්න පුළුවන් ජනතාවට අඩුම තරමේක වෙනසක් තියෙනවා කියන. ඒ වගේම තමයි දැන් දන්නවා රූපවාහිනී නාලිකාවල අපි දකින මොකද්ද වෙන්නේ? විසර රූපලාවන්‍ය ඒ කියන්නේ මූණේ ආලේපන නියපොතු ආලේපන හම සුදු වෙන්න කොණ්ඩ රැලි වැටෙන්න කොණ්ඩ දිගු වෙන්න මේ જાති විශාල ආලේපන විකුණනවා. ඒ ආලේපන විකුණනම මොකද වෙන්නේ? ඒත් එක්කෙනා විශාල ඒක වෙළඳ ප්‍රචාරණ කරන කෙනෙක් කෙනා. එයා පෙන රූපලාවන්‍ය පිළිබඳ විශේෂත්ව මොකක් රූපාදී ආරෙහිම කියලා බොරුවක් කියනවා. බොරුවක් කියලා මේ මේ මේවා ගාපුවම සුදු වෙනවා කියනවා. කෙස් ඇදෙනවා කියනවා. කෙස් රැලි වෙනවා කියනවා. පව් මේ ගම්වල මිනිස්සු රවට්ටනවා. මේ ඔක්කොම වෙළඳ දැන්වීම. අඩුම තරම ඒවා වෙළඳ දැන්වීම කියලා කියනවා. හැබැයි රූපවාහිනියක හිතන්නේ මොකද්ද? අපි දන්න රූපවාහිනිය වෛද්‍ය වැඩසටහන යනවා. සමහර අපේ රටේ ජේෂ්ඨ වෛද්‍යවරු ඇවිල්ලා යම් වෛද්‍ය වැඩසටහනක් ඉදිරිපත් කළා රෝගයක් ඇති වෙන ආකාරය, රෝගයක් හඳුනා ගන්න ආකාරය, ඒ මෙන්න මෙවත්තනේ කොහොමද කියලා කියනවා. ඒවා වැදගත්. හැබැයි මේවත් තේරුම් ගන්න ඒ වගේ වර්තා වැඩසටහන් හිටියේ. මේව වෙළඳ දැන්වීම. යම් නාලිකාවක පැය කාලක් ගන්නවා. ඒකෙම රූපලාවන්‍ය ශිල්පිනියක් එනවා. ඇවිල්ලා මේවා මේසේ උඩ තියනවා. මේවා ගාලා තමයි කෙස් සදුනේ කියනවා. මේවා ගාලා තමයි හැම සුදුනේ කියනවා. මේවා ගාලා තමයි හැම රැලි වැටෙන කඩුනේ කියනවා. මේවා ගාලා අපේ රටේ ගම්වල කාන්තාවන් හැම පිච්චිලා තිබෙනවා. විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි මේවා පිළිබඳ කිසි නිර්ණායකයක් මේ මාධ්‍ය අතර සිදු කරන්නේ නැහැ. දැන් අඩුම තරමේ ඒවා ප්‍රචාරය කරන්න අවශ්‍ය නම් ඒවා වෙළඳ දැන්වීම කියලා දාන්න. මේ වෙළඳ දැන්වීම. මොකද සාමාන්‍ය වෙළඳ දැන්වීම ප්‍රවේශයෙන් අඳුන ගන්න පුළුවන්. ඒතකොට දන්නවා මේ කම්පැනියේ වෙළඳ වොමනාවත් ඒක ඇතුලේ තිබෙනවා කියන එක. ඒ නිසා මම හිතනවා මේ මාධ්‍යවල තියෙන ප්‍රබලතාවයට සාපේක්ෂව ගත්තහම ඒ මාධ්‍යවලින් සමාජයට කරන විනාශය පිළිබඳව අමාත්‍යංශයකට ගත යුතු අවධානය සහ මැදිහත් වීම මේට වඩා ප්‍රබල විය යුතුයි කියලා මම කල්පනා කරනවා. ඒ නිසා ඒ පිළිබඳව මගේ අවධානය යොමු කරනවා. ඊළඟ මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ලේක් හවුස් ආයතන පිළිබඳව. පළමු ප්‍රශ්නේ. ඔබතුමා විජේ නිවුස් පේපර්ස් ආයතනයේ කොටස් හිමිකරුයි. මම දන්න පරිදි. කොටස් නැහැ ඔබට. ඔබ කොටස් නැහැ. නමුත් ඔබගේ පවුලේ. ඔබගේ පවුලේ. එතකොට නිජය විජය නිවුස් පේපර්ස් ආයතනයත් මාධ්‍ය ආයතනයක් හැටියට පුවත්පත් ආයතනයක් හැටියට වෙළඳ පොලේ තරඟකරුවි. ලේක් හවුස් ආයතනය පුවත්පත් මුද්‍රණ කර්මාන්තයක් හැටියට වෙළඳ පොලේ තරඟකරුවි. ඒතර ඔබතුමාගේ පවුලට පුවත්පත් මුද්‍රණය සහ අලෙවි කිරීමේ ආයතනයක් තිබෙනවා. ඒ වගේම ඔබතුමා අමාත්‍යවරය හැටියට පුවත්පත් මුද්‍රණය කිරීම සහ අලෙවි කිරීමේ ආයතනයක් මෙහෙවනවා. ඒ සාධාරණද? මම හිතන්නේ සාධාරණ නැහැ කියලා. ලේක් හවුස් ආයතනයේ මුද්‍රණය කරන පුවත්පත් ප්‍රමාණය ඔබතුමා දන්නවා. මම හිතන්නේ කිසිදු මාධ්‍ය ආයතනයක් අනිත් මාධ්‍යයන්ට තම මුද්‍රණය කරන පුවත්පත් ප්‍රමාණය කියන්නේ නැහැ. ඒක බෙදාහරණ ප්‍රමාණය දන්නවා. හැබැයි ලේක් හවුස් එකට දැනගන්න විදියක් නැහැ විජේ එක කොච්චර පුවත්පත් මුද්‍රණය කරනවද බෙදාහරණවද කියන්නේ. හැබැයි විජේකට පුළුවන් දැන් දැනගන්න ලේක් හවුස් එක කොච්චර පුවත්පත් මුද්‍රණය කරනවද නැද්ද කියලා. ඔව් මම කියන්න ඉන්න. ඔව් සෑස්තිර ලේක් හවුස් එකේ පොඩි සෑස් ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඊළඟ තමයි ඊළඟ ලේක් හවුස් එකේ වෙල මාකටින් ප්ලෑන් එක ඔබතුමා දන්න. ඒක විජේ දැනගන්න පුළුවන්. ඒ නිසා මෙතන තිබෙන ප්‍රශ්නේ මම කියන්නේ අපි තීන්දු ගත යුත්තේ පුද්ගලයන්ගේ සත්භාවය පිළිබඳ නෙවෙයි. අපිට පුද්ගලයන් පිළිබඳ විතක සහතික දෙන්න පුළුවන්. විතකේ ඒ සහතිකම අපිට ඉරා දමන්න පුළුවන්. එනිසා පුද්ගලයන්ගේ තිබෙන නිර්හංකාරභාවය පුද්ගලයන්ගේ තිබෙන පිළිබඳ සහතික නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ ක්‍රමවේදයක් පිළිබඳ සහතිකයක් අපි නිර්මාණය කරන්න ඕනෙ තිබෙන. එනිසා මම හිතන ක්‍රමවේදයක් හා සංසන්දනය කර බලනකොට මේ යුක්තිසහගත නැහැ. මොකද විජේ නිවුස් පේපර්ස් ආයතනය මෙහෙවන ඔබගේ ඔබේ පවුල විසින් මෙහෙවනවා. එයම ඔබ ලේකවුස් ආයතන මෙහෙවන කියන බවට පත් කිරීම යම් ප්‍රමාණයකට බැඳීම් අතර ගැටුමක් තිබෙනවා. ඔව්. ඊළඟ මම අහන්න කැමති ඔබතුමාගෙන්. ඊළඟ ඔබතුමා දන්නවා ලේකවුස් ආයතනයේ තියෙන මහා බාරකාරය යටතේ. එතකොට ලේකවුස් ආයතනයේ 1973 අංක 28 දරන පනත 90 එහි අධ්‍යක්ෂක මණ්ඩලය පත් කළ යුතු වන්නේ මහා බාරකාරයා විසින්. එහි අධ්‍යක්ෂකවරු පත් කළ යුතු වන්නේ. හැබැයි එසේ තිබියදී ඔබතුමා 2019 3 මාසයේ 5 වෙනිදා අතිරේක ලේකම්තුමිය ජනමාධ්‍ය අමාත්‍යංශයතුමින් නොද මා දන්නේ. එතුමිට ඔබතුමා ලියුමක් ලොමු කරනවා ලේකවුස් ආයතනයේ අධ්‍යක්ෂක ධූරය පත් කිරීම සම්බන්ධවයි. ලේකවුස් ආයතනයේ අධ්‍යක්ෂක ඒ කියන්නේ මූල්‍ය ධූරය සඳහා අමුණ ඇති ජීවදත්ත වාර්තාවේ නම සඳහන් රංජන් හුළුගල්ල මහතා පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. ඒ කියන්නේ ඔබතුමා ඉතින් ඔබතුමාට කයිති නැහැ ඇත්තගත්තු ඒ පත් කළ යුතු වන්නේ කවුරු විසින්ද? මහා බාරකාරයා විසින්. හැබැයි එසේ තිබී ඔබතුමා අතිරේක ලේකම්තුමිට ලිපියක් යවනවා රංජන් හුළුගල්ල කියන මහත්මයා. එතකොට කෙනෙක් ඉන්නවා පුරක්කොඩක් වෙලා තිබුණෙත් නැහැ. හිටපු අමාත්‍යවරයා විසින් පත් කරලාද කෙනෙක් එතන මූල්‍ය අධ්‍යක්ෂක හැටියට කටයුතු කරමින් හිටියා. එසේ තිබියදී ඔහුගේ ඉවත් කිරීමකින් තොරව ඔහු ඉවත් වීමකින් තොරව ඔබතුමා රංජන් හුළුගල්ල කියන මහත්මයා අධ්‍යක්ෂක මූල්‍ය ධූරයට පත් කරන්න කියලා අතිරේක ලේකම්තුමිට ලිපියක් යොමු කරනවා 2019 3 මාසයේ 5 වෙනිදා. ජීවදත්ත ඒ කියන්නේ ඔහුගේ බයෝ ඩේටා එකත් එක්ක එකම ගාව තියෙනවා. මම ඒක ගැන පස්සේ කියන්නම්. ඊළඟ 3 මාසයේ 6 වෙනිදා සභාපති වෙත ඒ කියන්නේ ලේකවුස් ආයතන සභාපතිවරයා වෙස අතිරේක ලේකම් පාලන RPW ගුණවර්ධන කියන මහත්මයා ලිපියක් යොමු කරනවා. උක්ත කරුණ සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාගේ අංක ඒ අංක දරන 2019 3/5 වෙනි දින ලිපිය සමග බැඳී ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ තනතුරු සඳහා රංජන් හුළුගල්ල මහතා පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙස කාරුණිකව දන්වමි. ඒතර අතිරේක ලේකම් කාමර සභාපතිවරයා ලියුමක් යවනවා. ජන අමාත්‍යවරයා මෙයා පත් කරන්න ඉවලා කියනවා. දැන් එයා පත් කරන්න කියලා. සාධාරණ දැන් ඔබතුමා සහතික දෙනවා කිව්වනේ. මෙතනම සහතික බිඳිලා තියෙනවා. හරිද? ඊළඟ මාගව තිනව සභාපතිවරයා විසින් කවුද? ක්‍රිසාන්ත කුරේ චියාමන්. ඔහු මහා බාරකාර වෙත ලිපියක් මම කියන මම අවසන් කරේ නෑ මේක. හොඳම කැලලාවේ නෑ තාම. මතකද බලන්න. මහා බාරකාරයා වෙත ලිපියක් යොමු කරන අධ්‍යක්ෂක කවුද? සභාපතිවරයා. ඔහු ලිපියක් යොමු කොට තිබෙනවා මේ පනත 1973 අංක 28 දරන පනත 90 මේ පත් කිරීමේ බලය තිබෙන ඔබට අමාත්‍යවරයා විසින් මෙසේ පවසා තිබෙනවා මා මොකද්ද කළ යුත්තේ කියලා. එතකොට මේ පත් කිරීම. දැන් කවුද මෙයා? දැන් මා ගාව තියෙන CV එක. මේ තියෙන ඔබතුමා ජීවදත්ත වාර්තාව ඔබතුමා යවපු. එතකොට මේක ඇනුව විශාල උපාධි ප්‍රමාණයක් තිබෙන රංජන් හුළුගල්ල මහත්මිය. හැබැයි මේක සංගවලා තියෙන එකක්. රංජන් හුළුගල්ල මීට කලින් වැඩ කරේ කොහෙද? මට කියන්න. රංජන් හුළුගල්ල මීට කලින් වැඩ කරේ පර්පචුවල් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට. වැඩ කරේ නැද්ද? ඔබතුමා දන්නේ නැද්ද මට කියන්නේ? දැනගෙන හිටියේ නැද්ද? ඇයි ජීවදත්ත වාර්තාවේ කංගන්නේ? පර්පචුවල් සමාගමේ අපේ රටේ මහජනයාගේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හොරකම් කිරීම පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් තමයි තමුන්නාන්සේ ලේකවුස් ආයතන මුල් අධ්‍යක්ෂකවරයා හැටියට පත් කරන්න කියලා යවන්නේ. ඒ විතරක් නෙවෙයි රංජන් හුළුගල්ලගේ විදේශ ගමන් බලපත්‍රය උසාව විසින් අතිටුවා තිබෙන්නේ බෑන් කරලා තිබෙන්නේ. ඒතර පර්පචුවල් සමාගමේ ගනුදෙනු වලට නිශ්චිතව සම්බන්ධ බව උසාව අධිකරණ දෙලිදරු වී තිබෙන පුද්ගලයා. නිසි පරිදි ක්‍රියාත්මක කරන ඔහු ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගත යුතු කෙනෙක්. දැන් මේ අය පිළිබඳව ආසුමාර සිංහ මන්ත්‍රීවරයා සහතික ලබා දෙන්නේ මට. සහතික ලබා දෙන්නේ මම දැනගන්න කැමති රංජන් හුළුගල්ල මෙතන පත් කිරීම කරන්නේ කොහොමද? මම ඊළඟ දැනගන්න කැමති රංජන් හුළුගල්ල ඔබතුමාගේ ඥාතියෙක්ද නැද්ද? ඥාතියෙක් නෙවෙයි. සුව අරයි එනම් මම මේක පැත්තකින් තියන්න මොකද ඔබතුමාගේ ජාතියක් නම් අගමැතිතුමාගේ ජාතියක් කියන්න මට ඕන නෙමෙයි හරිද මම මේ කියන්නේ ඔබතුමා එක නෑ කියනවා මම මේක පිළිගන්නම් නමුත් මට තිබෙන තොරතුරු අනුව නෑ රයිට් මම ඒක ජාතියක් නෙවෙන කමක් නෑ ඒක මම පැත්තකින් තියන්න කෙසේ වුවත් දැන් අපි අහන්න එකයි බැදුම් කර ගනුදෙනුව පිළිබඳ බරපතල චෝදනාවක් මම ආණ්ඩුවට තිබෙනවා ඒ ආරක්ෂා ඒ ආරක්ෂකයා සහ ඒ ගනුදෙනුවේ මැදිහත්කරුවා සහ ඒ ගනුදෙනුවේ මෙහෙයුම්කරුවා සහ ගනුදෙනුවේ චූතිතෙන් ආරක්ෂා කිරීම සහ ඔවුන් රකවල් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරය මැදිහත් වූ බවට සාධක තිබෙනවා ඉතා පැහැදිලි කියන්නේ අර්ලියගහ මන්දිරි එක්සත් ජාතික පක්ෂ සම්බන්ධ කෝප් සභා නියෝජිත වෙනම කැඳෙව්වා මතක තබගන්න කෝප් සභාව අවස තියෙන්නේ උදේ කැඳෙව්වා කෝප් සභාවේ එක්සත් ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන කෝප් සභාවේ සමාජික අරලිය ගමන්දිරට කැඳෙව්වා ඒකේ මුලසුන දරියෝ කවුද අග්‍රාමාත්‍යවරයා ඒකට සහභාගී වුණේ කවුද අර්ජුන මහේන්ද්‍රන් හවස කෝප් කමිටුවේ අහන ප්‍රශ්න මේවා ඒවට උත්තර දෙන්න ඕන මෙහෙම කියලා මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහබෙන්ගු අධිපතිවරයා එමය අර්ලිය ගහ මන්දිරේ මේ වංචාව ආරක්ෂා කරගෙන වෙනුවෙන් මේ වංචනික මේ චූතිතෙන් ආරක්ෂා කරගෙන වෙනුවෙන් අර්ලිය ගහ මන්දිරේ මෙහෙම දියතුනේ එහෙම ඒක නැද්ද ඒක බුරුද මම සහතික කරනවා කෝප් කමිටු එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු අර්ලිය ගහ මන්දිරේ කැඳවල අග්‍රාමාත්‍යවරයා අර්ජුන මහේන්ද්‍ර හවස කෝප් කමිටුවේ නැගෙන ප්‍රශ්න ඒ ප්‍රශ්න වලට ලබා දීතු පිළිතුරු පිළිමදවත් උපදෙස් දීලා තමයි හවස කෝප් කමිටුවේ මන්ත්‍රීවරු වෙව්වේ එහෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද මෙම වංචාව දූෂණය ආරක්ෂා කරගෙන වෙනුවෙන් නිශ්චිත වශයෙන් අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමක් තිබුණු බව එනම් ඒ එවැනි බරපතල චෝදනාවක් මේ ආණ්ඩුවට එල්ල වෙලා තිබියදී නැවත පර්පටෝල් සමාගමේ වැඩ කරන අධ්‍යක්ෂකවරේ ලේකෞෂකේ මූල්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට පත් කරන්න තමුන් වහන්සේලා බය නැති වෙන්නේ කොහොමද එක්ක තමුන් වහන්සේලා පර්පටෝල් සමාගමට බයයි එක්ක අගමැතිවරයා සහ තමුන් වහන්සේලාගේ ආණ්ඩුව පර්පචුවල් සමාගමේ අර්ජුන මහේන්ද්‍රගේ අත්අඩංගුවේ ඉන්නේ. තමුණාසල බයයි අර්ජුන මහේන්ද්‍රන් කටාරී කියලා. තමුණාසල බයයි පර්පචුවල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල කටාරී කියලා. එනිසා තමුණාසල හැම වෙලාවම මේ බැදුම් කර ගනුදෙනු ආරක්ෂා කරගෙන වෙනුවෙන් පර්පචුවල් සමාගමට අත්‍යේක වාසි ලබා දී යුතු තිබෙනවා. ඔබ දන්න අපි දන්නවා ගල්ලෝයේ සීනි සමාගමේ ඒ පැත්තේ ගල්ලෝයේ මැන්ඩිස් සමාගමට අරකු ෆැක්ටරිය දාන්න ඉඩ දුන්නේ කොහොමද කියන්නේ? පර්පචුවල් එක සම්බන්ධ නැහැ. නමුත් ආරක්ෂාව වෙනුවෙන් අරකු ෆැක්ටරි දාන්න ඉඩ දුන්නා. ඒ වගේම ගල්ලොයේ මේ හිඟුරාණ සීනි කර්මාන්තශාලාවේ මොනාසිස් එම සමාගමට දෙන්න කියලා එකඟතාවයකට ආව මුදල් අමාත්‍යංශය. රවි කරුණානායක අමාත්‍යවරයා. මුදල් අමාත්‍යංශයෙන් අයින් කරලා විදේශ කරුසු අමාත්‍යංශයට දානකොට. ඔහු ඉල්ලනවා ගල්ලොය මේ මොකද්ද මේ හිඟුරාණ සීනි කර්මාන්තශාලාවත් ගල්ලොයත් ඔහුට ඇතුල් කරලා දෙන්න කියලා. කොහොමද එහෙම වෙන්නේ? විදේශ කරුසු අමාත්‍යංශයට ගල්ලොයි? මොකක්ද මේ සම්බන්ධය? එනිසා තමුන්නාන්සලා තව දුරටත් හංගන්න බැහැ ප්‍රපචෝල් සමාගමත් මහා බැංකුවේ වංචාව සඳහා හුල්ලු අර්ජුන මහේන්ද්‍රත් අග්‍රාමාත්‍යවරත් ආණ්ඩුවත් අතර දෙන සහ සම්බන්ධය මේ ලේකෞෂකේ පත්වීම හරහා පෙන්වුම් කරන්නෙත් ඒක තමයි තමුන්නාන්සලා මුන්නතරම් බය නැද්ද මම අහන්නේ කයි පාස්පෝර්ට් එක විදේශ ගමන් සඳහා නතර කරලා තිබියදී අධිකරණේ චූදිතේ බවට පත් වෙලා තිබියදී ඔහුව ලේකෞෂාතේ මූල්‍ය සම මූල්‍ය අධ්‍යක්ෂකර හැට පත් කරන තරම් තමුන්නාසල මොන තරම් බය නැද්ද? ඔව්.
ගරු රුවන් විජයවර්ධන ඇමතුමා.
ත්‍රිතුමනි, ඇත්තම රංජන් හුළුගල්ල මැතිතුමා පත් කරන්න කියලා මම ලිපිය දුන්නා තමයි. එතුමා ඇත්තම පර්පචුවල් ඒ ආයතනයේ අධ්‍යක්ෂ කෙනෙක් වැඩ කරලා තියෙනවා කියලා මම දන්නවා. නමුත් මේක මේ බොන්ඩ් එකටවත් කිසි දෙයකටවත් හවුල් නැති දෙයක් මම එතුමාව පත් කෙරුවේ එතුමාට මම හිතන්නේ ඒ අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා එතුමා ඇත්තම මේ තියෙන බොන්ඩ් ප්‍රශ්නේ උද එතුමා වැරදිකාරයෙක් හැටියට පත් කරලා නැහැ නමුත් එතුමා පරීක්ෂණ පවත්වන යනකට යන ගමන් නිසා තමයි එතුමාගේ බලපත්‍රය අත්හිටුවා තිබෙන්නේ කොහොමටත් ගරු මන්ත්‍රීතුමනි එතුමා පත් කෙරුවේ කිසි දෙයකටවත් නෙවෙයි එතුමා කේ සුදුසුකම් තියනවා අනිත් පැත්තෙන් බැලුවාම එච්.ඒ.ජේ. හුළුගල්ල එතුමා මගේ සීයාගේ කාලේ ඉඳන් මගේ සීයාත් එක්ක ඉතමත් ගොඩක් සම්බන්ධ වෙලා තමයි ඒ ලේකව් සායතනය ගොඩනගා ගත්තේ. ඉතින් එච්.ජේ. හුළුගල්ල මැතිතුමාට කරන උපහාරයක් හැටියටත් තමයි එතුමාගේ මුණුබුරා රංජන් හුළුගල්ල මැතිතුමා ලේකව් සායතනයට මම පත් කරේ. ඒක එක පැත්තකින්, අනිත් පැත්තෙන් එතුමාට සුදුසුකම් තියෙන නිසා තමයි පත් කරලා තියෙන්නේ. මේක හොරකමක් කරන්නටවත්, මේ අර්ජුන මහේන්ද්‍රට යටත් වෙලා වැඩ කරන්නටවත් එහෙම කිසි දෙයක් නැහැ. එහෙම කිසි චේතනාවකුත් නැහැ. ලේකව් සායතනයෙන් හොරකම් කරන්න කිසිම අවශ්‍යතාවයකුත් නැහැ මට. හැබැයි මගේ එකම අවශ්‍යතාව තියෙන්නේ, දැන් මම ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට මට විජය පුවත්පත් සමඟ කිසිම සම්බන්ධතාවයක් නැහැ. දැන් මගේ මම ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට මගේ වගකීම තමයි ලේකව් සායතනය ගොඩනගා ගන්න. ඒ නිසා තමයි මම කියන්නේ කරලා තියෙන්නේ. හැබැයි කිසිසේත්ම මේ මහේන්ද්‍රන්ටවත් මේකෙන් මේ මුදල් වංචාවක් කරන්නටවත් එහෙම කිසිම චේතනාවක් මල් නැග නැහැ ගරු මන්ත්‍රීතුමනි. එතුමාගේ සුදුසුකම් බලලත්, ඒ වගේම එතුමාගේ සීය ගැන හිතලා තමයි
මේක ඔබතුමාම ගත්ත තීරණයක්ද?
මම ගත්ත තීරණයක්. ඔව්. හැබැයි ඒක පොඩි වැරදීමක් වෙලා තියෙනවා අපේ අමාත්‍යංශයේ. අපේ අතිරේක ලේකම්තුමිය ඇත්තම මේක එවන්න තියෙන භාණ්ඩාගාරයට. නමුත් වැරදිලා එතුමිය එවලා තියෙනවා ඒ ලිපිය මේ සභාපතිතුමාට. ඒක විතරයි වෙලා තියෙන්නේ.
මම ඔබතුමාගේ පැහැදිලි කිරීම සිදුවන්ත වෙනවා. හැබැයි කොහොම වුණත් ඔබතුමා දන්නවා දැන් ඔහු පර්පචුවල් සමාගමේ වැඩ කරපු බව. ඒත් ඔබතුමාම තමයි ඔහුගේ ජීවදත්ත වාර්තාව අමුණා එවන්නේ. හැබැයි ඒකේ ඇයි සඳහන් නොකරන්නේ පර්පචුවල් සමාගමේ වැඩ කරපු බව? ඔහුට ඒ කියන්නේ ඔහු අනිවාර්යයෙන්ම ඔහු ඒ තරම් සත්භාවයෙන් වැඩ කරන්න සූදානම් නම් ඔහුගේ මගේ අමාත්‍යවරයාට සහ රටට ඔහුගේ පත්කිරීම පිළිබඳව ලබා දෙන ලබ ජීවදත්ත වාර්තාවය අනිවාර්ය ලෙස ඇතුළත් විය යුතුක තමයි ඔහු පර්පචුවල් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් හැටියට වැඩ කරපු බව. හැබැයි ඔහු ඒක ජීවදත්ත පත්‍රිකාවේ අංගා තිබෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔහුට තිබුණ වෙන අවශ්‍යතාවය. ඔහුට හෝ ඔබට හෝ ඔබේ පිටුපසින් ඉන්න කෙනෙකුට හෝ වෙන අවශ්‍යතාවයක් තිබුණ බව පැහැදිලි. කෙසේ වුවත් මම ගොඩක් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. මම අවධානය යොමු කරන්නේ මේ පර්පචුවල් සමාගමත් එක්ක මේ තරම් තිබෙන බැඳීම. දැන් ඔබතුමා කිව්වා ඔබගේ සීයා සහ ඔහුගේ සීයා අතර ඉතා කෙටි සබඳතාවයක් තිබුණ බව. ඉතින් ඒ සීයාට උපහාරයක් ලෙස මෙම්පත් වීම ඔහුට ලබා දෙන්න ඔබතුමා ඒකත් එක සැලකිල්ලක් කරා කියන එක ඒක හොඳයි. හැබැයි ඔහු සීයාට උපහාරයක් ලෙස පර්පචුවල් සමාගමේ වැඩ කරලා තියෙනවා. මේ ගනුදෙනුට අවුල් වෙලා තියෙනවා. ඒතර ඔබ සීයා කෙරෙහි දක්වන දැක්මද ඔහු සීයා කෙරෙහි දක්වා තිබෙන කියන එකත් මෙතන යම් ප්‍රමාණයකට ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. මේ ඉතාමත් වංචාකාරී ගනුදෙනුවල සමාගමක අධ්‍යක්ෂවරයෙක් ඌ අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරලා තිබෙනවා. කෙසේ වුවත් මම අවසන් වශයෙන් බරු සභාපතිතුමනි කියන්නේ ඊට පස්සේ ජාතික රූපවාහිනියේ මතුවී ප්‍රශ්න මතක කඩලසලා පිරුම හිටපු අමාත්‍යවරයා පිළිබඳ දීර්ඝ ලෙස පැහැදිලි කරා. මා මීට කලින් අලවි අධ්‍යක්ෂවරයාගේ පත්කිරීම පිළිබඳ ප්‍රශ්න කරා. කෝප් සභාවත් එක්ක ප්‍රශ්න වෙලා තිබෙනවා. ඒ නැවත දීර්ඝ වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේදී අපි කතා කරපු දේවල් කෙසේ වුවත් දැන් තුන්දෙනෙකු වැඩ තහනම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා සිදුවීම අපි කාටවත් සාධාරණ කරන්න බෑ. ජාතික රූපවාහිනියේ මේ මොහොතේ හැසිරීමක් පිටස්තර කණ්ඩායම් ජාතික රූපවාහිනියට ඇතුළත් වීමක් පිටස්තර කණ්ඩායම් මරා ඇතුළු හිටපු සේවකයන් මෙහෙවීමක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අමාත්‍යාංශ විසින් සිදු කළ යුතු තිබුණා. හැබැයි අමාත්‍යාංශයක අත්හැරලා තිබෙනවා. හැබැයි සේවකයන් වෙන ආයතනයේ ප්‍රශ්නයක් ගැන කතා කරනකොට, සේවකයන් ජාතික රූපවාහිනියේ ආයතනයේ මූල්‍ය අර්බුදය පිළිබඳව කතා කරනකොට, එහි වෙළඳ අධ්‍යක්ෂවරයාගේ කාර්ය පිළිබඳව ප්‍රශ්න මතු කරනකොට, එතකොට අන්න දඬුවම් දෙන්න හොයනවා. ඒ නිසා මම කියන්නේ ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා සිදුවීමට අදාළ පරීක්ෂණ සිදුකොට ඊට අදාළ වැරදිකරුවන්ට දඬුවම් දීමේ ප්‍රවේශය ගත යුතු වන්නේ ඔවුන් සාධාරණ ප්‍රශ්නයක් මතු කරනකොට දඩයම් කිරීමේ බුවා වෙන්නේ නෙවෙයි. ඉතින් ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා සිදුවීම තමුන්වහන්සේලා උපයෝග කරගන්නේ සේවකයන් යම් ප්‍රශ්නයක් මතු කරොත්, සේවකයන් යම් ආයතන පිළිබඳ ගැටලුවකට මැදිහත් වුණොත්, ආයතන සභාපතිවරිය හෝ ආයතන ක්‍රියාමාර්ග පිළිබඳ යම් ප්‍රශ්නයක් මතු කරොත් අන්න දඩයම් කිරීමේ මෙවලමක් හැටියට ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා සිදුවීම උපයෝග කරගන්න.
ඔබතුමා විනාඩියක්
තියෙනවා. ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා සිදුවීම ඒ වෙනම සලකා පරීක්ෂණ සිදු කරන අතර, හැබැයි ආයතනයේ සිදුවෙන සිදුවීම් ආයතන වංචාවන් පිළිබඳව ටෙලිනාට්‍ය මිලදී ගැනීම පිළිබඳව සිදුවී තිබෙනදී සමහර ටෙලිනාට්‍ය ඉතා ඒ කියන්නේ කොටස් කුඩා ප්‍රමාණයක් දීලා දීර්ඝ ලෙස අත්සන් කළා තිබීම්, ඒවට විශාල මූල්‍ය මුදල් ගෙවීම මා මීට කලින් මේ මංගල සමරුවේ අමාත්‍යවරයා ඉන්න වෙලාව මේ ප්‍රශ්නේ මතු කරලා තිබෙනවා. ඒ නිසා මම කියන්නේ ඒවා ප්‍රශ්නයක් මතු කරනකොට ඔක්තෝබර් 26 ඇදලා ගන්න එපා. එනිසා තමුන්නාන්සලා අතේ ඒ වාසි වලට ගහන කාඩ් එකක් හැටියට ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා සිදුවීම් පාවිච්චි කරන්න එපා. සේවකයන් මේ නිශ්චිත මොහොතේදී ආයතනය වෙනුවෙන් මැදිහත් වීම ඒක වෙනම සලකන අතර ඔක්තෝබර් මාසේ 26 වෙනිදා සිදුවීම වෙනම සලකන්න ඕන. ඒ නිසා මේ තිදෙනකේ වැඩතහනම් කිරීමත් තමුන්වාසලා ගන්න ඕනකම තිබෙන්නේ. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා සිදුවීම නම් ඒක වෙනම සලකමින් හැබැයි මෑත කාලේ සිදුවෙන සිදුවීම වල සේවකයන්ගේ මැදිහත් වීමට 26 උපයෝග කරගෙන දඬුවම් කිරීමේ දඩයම් කිරීමේ ක්‍රියාමාර්ගයට අනුගමනය නොකරන ලෙස ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.
බොහොම ස්තුතියි. ගරු සභානායකතුමා.
අංගසානායක ගරු මන්ත්‍රීතුමා බැඳුම් කරේ කියලා සඳහනක් කෙරුවා. අතිගරු ජනාධිපතිතුමා බැඳුම් කරේ සම්බන්ධයෙන් කොමිසම පත් කළා තියෙනවා. ඒ කොමිසම් වාර්තාවේ ගරු අග්‍රාමාත්‍යතුමාට අබමල් රේණුවකවත් චෝදනාවක් නැහැ. චෝදනාවක් නැහැ. බැඳුම් කර කොමිසම් වාර්තාවේ ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකරු තුන්දෙනෙක් හිටපු ඒ කොමිසම් වාර්තාවේ අග්‍රාමාත්‍යතුමාට අබමල් රේණුවකවත් සාක්ෂියකුත් නැහැ චෝදනාවකුත් නැහැ.
හොඳයි බොහොම ස්තුතියි. ගරු අනුරසේනාක මන්ත්‍රී ඔබතුමා මේ ගරු විජිත හේරත් මන්ත්‍රීමාගේ සම්පූර්ණ කාලය ගත්තා. හරි බොහොම ස්තුතියි. ගරු රාමේන්ද්‍ර සමරේණ මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක් තියෙනවා. ඊට පෙර ගරු විජේපාර හිට්ටාජි මන්ත්‍රීමා මූල අසර පැමිණේවි.
ගරු රවීන්ද්‍ර සමරවීර මැතිතුමා,
ගරු සභාපතිතුමනි, වෙළඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡා කරන මේ අවස්ථාවේදී අපේ ප්‍රදේශයට බලපාන කරුණු කීපයක් පිළිබඳව කෙටියෙන් මෙතන ස්වල්පයක් කතා කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. සම්පකාර දෙපාර්තමේන්තුවත් අද මේ අමාත්‍යාංශයේ යටතේ තියෙනවා. සම්පකාර දෙපාර්තමේන්තුව යටතේ තිබෙන කෝප්ෆෙඩ් ආයතනය පහුගිය කාලේ ගරු ලලිත ඇතුළත් මුදලේ ඇමැතිතුමා අමාත්‍යවරයා හැටියට පත්වෙච්ච වෙලාවේ කෘෂිකර්ම ආහාර හා සම්පකාර අමාත්‍යවරයා හැටියට 89 එතුමාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට එතුමත් මමත් මේ ආයතනය අපි ආරම්භ කෙරුවා. මේ ආයතනය ආරම්භ කරන්නට මූලික වුණ ප්‍රධාන කාරණේ තමයි අපි කවුරුත් දන්නවා ඇතුළත් මුදල ඇමතිතුමා මේ රටේ වෙළඳ ශාස්ත්‍රයේ ලොකු වෙනසක් කරපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්. 89 අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී එතුමාට වෙළඳ අමාත්‍යාංශය අහිමි වෙච්ච වෙලාවේ එතුමා මේ රටේ විශේෂයෙන් පාරිභෝගික ජනතාව ගැනත් ගොවි ජනතාව ගැනත් හිතලා තමයි ඒ අමාත්‍යාංශයේ යටතට සතුස ආයතනයේ වගේම ආයතනයක් එදා ආරම්භ කෙරුවා. දැන් මේ සතුස ආයතනය මගින් මේ අමාත්‍යාංශයේ මගින් විශේෂයෙන් අපේ ප්‍රදේශවල ජීවත් වෙන ගොවි ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේදී අපිට යම් යම් ප්‍රශ්නවලට අද මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. මම දන්නවා මේ වෙනකොටත් මේ අමාත්‍යාංශයේ යටතේ කෝප්ෆෙඩ් ආයතනය පහුගිය කාලේ අපේ අර්ථපල් ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධව අද මට ආරංචියක් ලැබුණා. කෝප්ෆෙඩ් ආයතනයට විරුද්ධවත් කටයුතු කරන්නට කොමසාරිස්තුමා දැන් කටයුතු කරගෙන යනවා කියලා. ඉතින් මම ඉල්ලීමක් කරනවා කොමසාරිස්තුමාගෙන් ඒ අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීම මේ වෙලාවේ සාධාරණ නැහැ. මොකද කොමසාරිස්තුමත් අපි සියලු දෙනාමත් ඉන්න සාකච්ඡාවකදී තමයි අපේ ගොවීන්ගේ අර්ථපල් මිලදී ගැනීම පිළිබඳව තීන්දු තීරණ ගත්තේ. මෙතනදී වෙච්ච ප්‍රශ්නේ තමයි මේ මිලදීගත් අර්ථපල් ප්‍රමාණය කෝප්ෆෙඩ් ආයතනය මුදා නොහැරීම පිළිබඳව ඇතිවෙච්ච ප්‍රශ්න. එතන පොඩි අඩුපාඩුවක් වුණා. මොකද මේ කෝප්ෆෙඩ් ආයතනයේ පරමාර්ථ වල එහෙම නෙමෙයි එතන තියෙන්නේ. ඊළඟ කාරණේ අපේ ප්‍රදේශයේ ජීවත් වෙන ගොවි ජනතාවට මේ කාරණාව මේ ප්‍රශ්නය හැම කන්නේකදීම දැන් මේ ප්‍රශ්නෙට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මම ජීවන වීදම කමිටුවේදීත් මම කිව්වා මම ඉල්ලීමක් කරනවා වෙළඳාමතුමාගෙන් දැන් ජීවන වීදම පිළිබඳ පත් කළ තියෙන කමිටුවට මේ සංඛ්‍යාලේඛන මේ දත්ත සීලු දෙයක් වෙනවා අපි දන්නවා අපේ රටේ පරිභෝජනය සඳහා අවශ්‍ය අර්ථපල් ප්‍රමාණය අද අපි ළඟ තියෙනවා එතකොට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සතුව තියෙනවා ඒ අවස්ථාව වෙනකොට අපේ රටේ කොච්චර අර්ථපල් නිෂ්පාදනය වෙනවද අපේ ගොවීන්ගේ ඒ තොරතුරුත් තියෙනවා එහෙමනම් රජයක් හැටියට අමාත්‍යාංශයක් හැටියට අපි කළ යුත්තේ මොකද්ද ඒ අවස්ථාව වෙනකොට අපේ රටට අවශ්‍ය අර්ථපල් ප්‍රමාණය නිෂ්පාදනය වෙන ප්‍රමාණයට අමතරව ඒ අඩුපාඩුව තමයි අපි පිටරටින් ගේන්නට ඕනේ. ඒක තමයි වෙළඳ අමාත්‍යාංශය කළ යුතුවේ. නමුත් අද වෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් අපි දන්නවා අපි ඉල්ලීමක් කරපුවාම වෙළඳ අමාත්‍යාංශයෙන් එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයෙන් අපේ නිෂ්පාදනයේ වෙළඳ පොළට එන කාලෙට බද්ධ වැඩි කරනවා. ආනයන බද්ධ වැඩි කරනවා. ආනයන බද්ද වැඩි කරන්නේ කොයි කාලෙටද? ගරු සභාපතිතුමනි ආනයන බද්ද වැඩි කරනකොට අවශ්‍ය අර්ථපල් ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක් කන්ටේනර් ගණන් 100 ගණන් මේ රටට ඇවිල්ලා ඉවරයි. දැන් අර්ථපල් කන්ටේනර් රටට ඇවිල්ලා වේගයෙන් නිදාස් වුණාට පස්සේ බද්ද වැඩි කරපුවහම මොකද වෙන්නේ? අර ගේන මිනිහට ඉබේම තව ලාභයක් වැඩි වෙනවා. ඒක නෙමෙයි කළ යුතුවේ. අපි ඉල්ලීමක් කරනවා වෙළඳ අමාත්‍යාංශයෙන් ගරු ඇමතුමාගෙන් ගෞරවයෙන් මෙතන නියෝජ්‍ය ඇමතුමා ඉන්නවා. ඔබතුමා කරුණා කරලා මේ ගැන අපේවත් කනවන් රැස්වීමකට. මේ රටේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය අපි දන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශය දන්නවා කොච්චර නිෂ්පාදනය වෙනවද කියලා. මේ අතිරික්තය විතරක් ගෙන්නන්න තමුන්නාංශය. ඇයි මේ සීනි බෝල ගෙන්නනවා වගේ මේක කන්ටේනර් 100 ගණන් ගෙන්නන්න දීලා වෙළඳොන්ට? මේක ගෙනල්ල අන්තිමට කරන්න දෙයක් නැහැ මේක වෙළඳ පොළට දාලා අපේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන අපේ ගොවි ජනතාව ඉවරයි ඒ අය අසරණ වෙනවා අනිත් කාරණේ මං අහනවා තමුන්නාන්සලාගේ දැන් සතුසෙ තියෙන්නේ තමුන්නාන්සලා යටතේ සතුස ආයතනේ තියෙන්නේ තමුන්නාන්සලා යටතේ මම අහනවා සතුසෙන් සතුස ආයතනේ අද ක්‍රියාදාමයේ වෙලා තියෙන්නේ අපි දන්නවා පාරිභෝගිකයත් රැක ගන්න ඕනේ මේක ටිකක් අමාරු ප්‍රශ්නයක් තමයි. නමුත් මම අහන්නේ අපි සතුස කියලා ආයතනයක් ලංකාවේ හැදලා සතුස ආයතනින් කරන්නේ ඉන්දියාවේ හරි පකිස්තානයේ හරි අලගොවියගේ අල ටික ගෙනල්ලා ලංකාවේ විකුණන එකද? ඕකටද සතුස දෙන්නේ? නෑ. පරමාර්ථය වෙනස් කරගන්න. මිලේ පොඩි ප්‍රශ්නයක් ඇති. අපි අර කවුදමා ඉල්ලපු දෙයට අපි ගරු කළා. ඔව්. ඔව්. නැ ජීවන වීදම් කමිටුවේ ඇමතුමා මේ කතන්දරේ කතා කරන්න බෑ එතන උගක් සංකේත මේකට වෙනම සාකච්ඡාවක් ගන්න අමාත්‍යාංශෙට වෙනම සාකච්ඡාවක් ගන්න අපි එකට එන්නම් මම මේ කියාගෙන ආවේ නියෝජ්‍ය ඇමතුමා සතුස ආයතනය ගැන දැන් සතුසෙන් අහපුවම කියනවා නෑ අඩුවට තියෙනවා අපිට පිටරටින් ගේනාල ඇත්ත ඉතින් එහෙනම් අපි සතුස ආයතනය හදන්නේ අපේ රටේ ඉන්න ගොවියත් බේරගෙන වැඩ කටයුතු පාරිභෝගිකයත් බේරගන්නත් එපයි අපි දන්නවා එකක් කරන්න ඕනේ ඉතින් ඉන්දියාවේ පකිස්තානයේ හදන අලගෙන් මෙහෙ ගෙනල්ලා විකුණන්න නම් සතුස ආයතනේ තියෙන්නේ ඒ ආයතනේ මොකද්ද අපේ රටේ ජනතාවට ඇති ප්‍රයෝජනේ අපේ ගොවි ආරක්ෂා කරගන්න ඉස්සෙල්ලා දැන් මේ මම කියන සිද්ධියේදී උන දේ තමයි තමුන්නාසල දන්නවා පාරිභෝගික ජනතාව හැම වෙලාවෙම අඩු දෙයටම නෙමෙයි යන්නේ අල දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමා සාක්ෂිදරයි ඔබතුමාත් සමපකාර ශාස්ත්‍රයේ හිටපු නිසා මේ අල පරිභෝජනයේදී මෙරට අල පරිභෝජනය සඳහා මේ රටේ පිරිසක් ඉන්නවා. මොකද අපේ අලවලයි පිටරටින් ගේන අලවලයි ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා සතුස ආයතනයේ හෝ කෝප්ෆෙඩ් එකේ යුතුයකමක් වෙනවා මේ නිෂ්පාදන දෙකම වෙළඳ පොළට දාන්න.
ගරු අමාත්‍යතුමා තව විනාඩි දෙකක පමණ කාලය ඔබතුමා
නිෂ්පාදන දෙකම වෙළඳ පොළට දාන්න. එතකොට පාරිභෝගික අතීන්දු කරයි කෝකද හොඳ කෝකද නරක කියලා. මේක එහෙම නෙමෙයි කරන්නේ මේක ටෙන්ඩර් කැඳවනවා ටෙන්ඩර් කැඳවලා අඩු මේක පිටරටින් එන එක ඉන්දියාවේ මිනිහගේ අල ටික විකුණනවා අපේ ටික කුණුවෙන් දැරලා මේ ප්‍රතිපත්තිය වැරදි එහෙමනම් අපේ නිෂ්පාදනයට කියන්නේ උඹලා නිෂ්පාදනය කරන්න එපාල
එතකොට අපේ ගොවියෝ වෙන දෙයක් කරයි. මේ එක කාරණයක්. ඊළඟට කාර්මික සංවර්ධන මණ්ඩලය ඔබතුමාලා යටතේ තියෙන්නේ. පහුගිය කාලේ ගිය අවුරුද්දේ ඇමතුමා ලොකු වැඩසටහනක් දියක් කළා දිස්ත්‍රික් මට්ටමින් අපේ ව්‍යවසායකයෝ පුහුණු කරලා ඒ අයට මේ සුවන් රැකියා වැඩසටහනක් යටතේ වැඩ කටයුත්තක් ආරම්භ කෙරුවා. මේක දෙසැම්බර් මාස වෙනකොට කරගන්නට බැරි වුණා. ආණ්ඩුවේ තිබුණ ප්‍රශ්නත් එක්කත් මේ මුදල ආයි පහු ආවා. දැන් මේ අය පුහුණු කරලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ මේකට මං හිතන්නේ මුදලක් වෙන් වෙලා නැහැ. ඒ නිසා කරුණා කරලා ඒ පුහුණු කරපු උදවියට ඒක කටයුත්ත ඉදිරියට කරගෙන යාම සඳහා මේ වර්ෂයේදී යම් කිසි මුදලක් ලබලා දීලා ඒ අයගේ සෙවන් රැකියා ව්‍යාපෘති ඉදිරියට කරගෙන යන්න ඒ අවස්ථාව ලබා දෙන්නයි කියන එකත් මම ඔබතුමාලගෙන් ඉල්ලනවා. ඊළඟට කාර්මික සංවර්ධන මණ්ඩලය ගැන මම කිව්වා. සතුස ආයතනය ගැන කිව්වා. කෝප්ෆෙඩ් ආයතනය ගැන කිව්වා. මොකද කෝප්ෆෙඩ් ආයතනයේ තව දෙයක් ඒ අයට කරන්න පුළුවන් අලවිය සඳහා. මම මොකද කෝප්ෆෙඩ් ආයතනයේ ආරම්භ කෙරුවේ අපි තමුන්නාසිරට පුළුවන් අන්තර් පළාත් වෙළඳාම කරන්න කෝප්ෆෙඩ් එකට. දැන් අපේ ප්‍රදේශවල අර්ථපල් වෙළඳපොළට එන කාලෙට යාපනේ එන්නේ නැහැ. කුරුණෑගල පැත්තේ කොහොමත් අල නැහැ. කෝප්ෆෙඩ් ආයතනයේ තිබුණා මේක සීත කපඩාවල තියාගෙන ඉන්න වෙලාවේ මේක සෝම්පකාර ශේෂ්ත්‍රයේ මගින් මේක අලෙවි කරගන්න තිබුණා. කුරුණෑගල ප්‍රදේශයට අල ටිකක් දුන්නා නම් ඒකෙන් අපිට පුළුවන් පොල් ගන්න, පොල් තෙල් ගන්න පුළුවන්, අපේ ප්‍රදේශවලට ගේන්න පුළුවන් අන්තර් පළාත් වෙළඳාම. මේකට තමයි අපි කෝප්ෆෙඩ් ආයතනය හැදුවේ.
කරු අමාත්‍යතුමා, ඔබතුමාගේ කාලය අවසානයි.
සිද්ධ වෙන්නේ නැහැ. මට තව විනාඩියක් අවසාන වශයෙන් ඕනේ. අපේ අනුර කුමාර මන්ත්‍රීතුමා තුමගේ කතාවේදී මේ බැඳුම් කරේ ගැන සඳහන් කරලා තුමා කිව්වා එක වෙලාවකදී බැඳුම් කර සිද්ධියේදී මේ අරලීගහ මන්දිරයට අගමැතිතුමා අපේ මේ කමිටුවේ කෝප් ආයතනයක සමාජිකයෝ කැඳවලා සාකච්ඡාවක් කෙරුවා කියලා. මමත් කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට මේ රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මම පැහැදිලිවම කියන්නට ඕනේ. මම සමාජිකත්වයේ දරන වෙලාවේ මාව නම් අරලියගහ මන්දිරයට කැඳෙව්වේ නැහැ. මොකද මම ඒක පැහැදිලිවම මේ වෙලාවේ කියන්න ඕනේ. මොකද එතුමා කිව්වා කෝප් කමිටුවේ සමාජිකයෝ සියලු දෙනාම අරලියගහ මන්දිරයට ආණ්ඩු පක්ෂයේ කට්ටියව කැඳවලා අගමැතිතුමා උපදෙස් දුන්නා කියලා අර්ජුන මහේන්ද්‍ර නිස්සරහ. මම සමාජිකයෙක් හැටියට මාව නම් කැඳෙව්වේ නැහැ. එහෙම එකක් ගැන මම දන්නේත් නැහැ. ඒක මම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. මොකද ඒක සඳහන් කරන එක මගේ යුතුකමක් කියලා මම හිතනවා. එහෙමනම් මට තව කාරණා කීපයක් තියෙනවා. ඉතින් නමුත් වෙලාව හරස් වෙනවා නම් ඒක පසු වෙලාවක කතා කරමු. මම මේ ඔබතුමා නැති වෙලාවේ මම කිව්වේ මම කෝප් කමිටුවේ සමාජිකයෙක් මන්ත්‍රීතුමා මම මාව නම් කැඳෙන්නේ නැහැ අරලියගහ මන්දිරයේ. ඒකයි මට කියන්න තියෙන්නේ. මම දන්නේ නැහැ අනිත් ප්‍රශ්න ගැන. මම මොකද ඒක මම දන්නේ නැහැ. මාව කැඳෙන්නේ නැහැ. ඔබතුමා කිව්වේ කෝප් කමිටුවේ සියලුම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කැඳෙව්වා කියලා. මාව නම් කැඳවල නැහැ. මම එහෙම සාකච්ඡාවකට මම ගියෙත් නැහැ. මම ඒක ගැන දන්නෙත් නැහැ. එහෙම සාකච්ඡාවක් තිබුණාද කියලා මම දන්නේ නැහැ. මාව නම් කැඳවල නැහැ. මමත් කෝප් කමිටුව අදත් තියෙනවා. ඒ ගැනත් සඳහන් කරමි. මම ඔබතුමාට ස්තුතියි.
ගොමි ස්තුති ගරු අමාත්‍යතුමා.